අද වැඩකටයුතු ආරම්භ කිරීමට ප්‍රථම ගරු මන්ත්‍රීවරු මේ ගැන මම ඔබතුමාට මේ ගැනද වෙන කරුණක් ඔන්න ඒක දෙන්න පහතර දෙනෙක් මෙන්න ලාපුජිරේක දෙනවා මම දෙනවා මම මේ කතා ගන්න පටන් ගත්තේ ඒකට අද වැඩකටයුතු ආරම්භ කිරීමට ප්‍රථම ගරු මන්ත්‍රීවරු කීප දෙනෙක් අද මේ කරුණු පැහැදිලි කිරීමට අවස්ථාව ඉල්ලුවා දිනේෂ් ගුණවර්ධන මැතිතුමත් ගරු වීරවංශ මැතිතුමත් ගරු අනුර කුමාර මැතිතුමත් ඊට පස්සේ නානාකාර මැතිතුමත් අපි ඔය විදිහට යන්න පුළුවන් දැන් ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ආ ඔබතුමාත් හරි හරිය නැගිටින්න කියන්න ඔබතුමාට දෙන්න ආයි
නායකතුමනි ඔබතුමාගේ නිවේදනයක් අනුව
කවුද
ව්‍යවස්ථාදායක සභාවේ කටයුතු පිළිබඳ ජනමාධ්‍ය හා සභාව තුළ මතු කරන ලද කරුණු පිළිබඳ ඔබතුමාගේ අවධානය යොමු වී බව ප්‍රකාශයක් නිවේදනයක් අද දින පාර්ලිමේන්තුවේ ප්‍රකාශයට පත් කළා. එම නිවේදනයට තුඩුදුණු කරුණු අද ප්‍රසිද්ධ සාකච්ඡාවට හා ජාතික විවේචනයකට පත් වී තිබෙනවා. එක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව ව්‍යවස්ථාදායක සභාවේ සංගීතය සකස් කිරීමේදී ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා විරුද්ධ පක්ෂය ජනාධිපතිතුමාගේ නියෝජිතයන් සිවිල් සමාජයේ නියෝජිතයන් තෝරා ගැනීමේ කටයුත්තේදී විරුද්ධ පක්ෂයේ නායකතුමාගේ අදහස් විමසා තමයි පළවෙනියෙන් ව්‍යවස්ථාදායක සභාව සංවිධානය වීමේ එක සාධකය. දෙවැනි සාධකය විරුද්ධ පක්ෂයේ නායකතුමා හා අග්‍රාමාත්‍යතුමාට කරුණු ඉදිරිපත් කරනවා අනෙකුත් සුළු පක්ෂ සහ නියෝජනය නොවුණු කොටස් වෙනුවෙන් විපක්ෂ නායකතුමාට යෝජනා කරන්න පුළුවන්කම තිබෙන. ඒ අනුව යෝජනා කරන නම් හරියාකාර දැනට සකස් වී නොමැති බවයි අපි ට කල්පනා කරන්න පුළුවන් වෙන්න මේ ව්‍යවස්ථාදායක සභාව හැසිරෙන ආකාරය. කනගාටුයි කියන්න ව්‍යවස්ථාදායක සභාව බොහෝ බරපතල තීරණ විශේෂයෙන් ඔබතුමා සඳහන් කරා ව්‍යවස්ථාදායක අධිකරණය විධායකය. ඒ පිළිබඳ පවරාගත්ත පාර්ලිමේන්තුව පවරපු බලතල ව්‍යවස්ථාදායක සභාවට ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රේෂ්ඨාධිකරණය වේවා අපේ ආරක්ෂක අංශබල හා පොලිසිය සහ විවිධ පත්වීම්වලදී අතිගරු ජනාධිපතිතුමා විසින් නිර්දේශ කොට ඉදිරිපත් කරන ව්‍යවස්ථාව අනුවම එහි සඳහන් වෙනවා ව්‍යවස්ථාදායක සභාවට යවන්න කියලා ජනාධිපතිතුමාගේ නිර්දේශ. ඒවා දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීමේ පිළිවෙතක් අනුගමනය කරන්න පටන්ගන්න තිබෙනවා. ඒ දිගින් දිගටම ජනාධිපතිතුමා නිර්දේශය කරන නාමයෝජනා පත්කිරීමට බලාපොරොත්තුව ඇතුව එවන නම් ප්‍රතික්ෂේප කිරීමෙන් තමයි මේ අර්බුදය අද ප්‍රසිද්ධ කාරණාවක් බවට පත්වී තිබෙන. අපි පාර්ලිමේන්තුවේ ඔබතුමාගෙන් කීපවතාවක් ප්‍රශ්න කරා කුමක් පදනම් කරගෙනද ව්‍යවස්ථාදායක සභාවේ මේ වැදගත් බහරදුවර අපක්ෂපාතීව කටයුතු කළ යුතු පත්වීම් පිළිබඳ තීරණ දෙන්නේ. ජ්‍යෙෂ්ඨත්වය අනුවද සාමාන්‍ය සම්ප්‍රදාය අනුව ජ්‍යෙෂ්ඨත් මම සිද්ධියෙන් සිද්ධිය කියන්න උත්සාහ දරන්නේ ඒක සුදුසු නැති නිසා. නමුත් අවශ්‍ය නම් ඔබතුමාට සිද්ධියෙන් සිද්ධිය අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. මේ තනතුරු දැරීමේදී අපක්ෂපාත භාවය තීරණය කිරීමට ජ්‍යෙෂ්ඨත්වයට පැමිණ තිබෙන්නේ ඒ සුදුසුකම් මත ඉහළට ආපු අය. අද වෙලා තියෙන්නේ මේ පිළිබඳ සාකච්ඡාවේදී සිද්ධ වෙන්නේ ඡන්දයෙන් ආණ්ඩුවට අවශ්‍ය තීරණය ඡන්දයෙන් ප්‍රකාශයට පත් කරනවා. දැන් ව්‍යවස්ථාදායක සභාව එවැනි ලෙස හැසිරීමෙන් ජනාධිපතිතුමා විසින් නිර්දේශ කර එවන ලද නම් එකින් එක දිගටම ප්‍රතික්ෂේප කරමින් පවතිනවා. දේශපාලන හිතවත්කම මතද මේ පත්වීම් නිර්දේශ කරන්න. ජ්‍යෙෂ්ඨත්වය නොසලකාද මේ පත්වීම් නිර්දේශ කරන්න. ජනාධිපතිතුමා දේශපාලන හිතවත්කම මත එවල නෑ. ජනාධිපතිතුමා ජ්‍යෙෂ්ඨත්වයට සලකලා ඉහළට ගමන් කළ නිලධාරී ජ්‍යෙෂ්ඨත්වයට සලකලා එවල තිබෙනවා. දැන් මේ ව්‍යවස්ථාදායක සභාව විසින් ඒ නිලධාරීන් ඉහළට ගමන් කිරීම සිදුවී තිබෙන්නේ ජේෂ්ඨත්වයේ හෝ සුදුසුකම් මත නොවේ කියලා තීරණය කරන්නේ කොහොමද? ඒ ඉතාම අසාධාරණ තීරණයක්. ඒ නිසයි මේ ප්‍රශ්නය. ජනාධිපතිතුමාට එවැනි නිර්දේශ කිරීමේ බලයක් තිබෙන නිසා නිර්දේශයක් නෙව්වා. නිසා කරන් කතානායකතුමනි, ඔබතුමා දන්නවා මේ සභාවේදී මම සඳහන් කරන්න කැමති නීතිපති පත් කිරීමේදී අගමැතිතුමා ඉන්න හිටපු සවන් දුන්නු කෙනෙක්. ඒ තීරණේ නීතිපතිතුමා පත් කිරීමේදී කටයුතු කිරීමේ ප්‍රශ්නය බරපතල ලෙස රටේ මත වුණා. දෙක, පොලිස්පතිතුමා පත් කිරීමේ ප්‍රශ්නය බරපතල ලෙස පත් වුණා. ඊට පසු ඉහළ ශ්‍රේෂ්ඨ අධිකරණයේ මිනිස්ටකාරවරු, දැන් අභියාචනාධිකරණයේ සභාපති ධූරය. ඉතින් ඔබතුමා ප්‍රධාන ව්‍යවස්ථාදායක සභාව හැසිරෙනවා නම් ජ්‍යෙෂ්ඨත්වයට සලකන්නේ, සුදුසුකමට සලකන්නේ, හැකියාවට සලකන්නේ, දේශපාලන හිතවත්කම මතමයි අපි කටයුතු කරන්න කියලා හරි බරපතල අර්බුදයක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පත් වෙන්නේ. ජනාධිපතිතුමාගේ තීරණය ප්‍රතික්ෂේප කරන්නට පුළුවන් ලෙස ව්‍යවස්ථාදායක සභාව හැසිරීම සුදුසු නෑ. ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව මූලික ප්‍රතිපත්තිමය කරුණු මත වැරදි. ජනාධිපතිතුමා පවා ශ්‍රේෂ්ඨ අධිකරණය තමන් දුන්නු විසුරුව ඇරීමේ තීරණය පාර්ලිමේන්තුව ඒ තීරණය දුන්නට පස්සේ එකට ගරු කළා. ආණ්ඩු ක්‍රම අර්බුදයක් අද ව්‍යවස්ථාදායක සභාව එහෙනම් ඇති කරන්නේ මේ එක්සත් ජාතික පක්ෂයේ බලය පවත්වාගෙන යන්න දක්‍රමාත්තුමා. අපි මේ ප්‍රශ්නය නගනව මොකද අද මතිවීති වෙන්න රටපුරාම සාකච්ඡා වෙමින් පවතින්නේ මේ භයානක තීරණ ගන්නේ නිසා. එනිසා මේ සංහිතිය පවා වෙනසකට භාජනය විය යුතුයි කියන අවස්ථාවක ඉන්නේ. ප්‍රතිපත්ති මේ වශයෙන් අනුගමනය කරන පිළිවෙතවත් හරියට ප්‍රකාශ කළ නැහැ ව්‍යවස්ථාදායක සභාව. අද එක මාසේ එක තීරණයක්, ඊළඟ මාසේ තව තීරණයක්, ඊළඟ මාසේ වෙනත් තීරණයක්. මොකද ප්‍රතිපත්තිය මේ ව්‍යවස්ථාදායක සභාව හැසිරෙන ගරු කතානායක තුමනි, ඔබතුමාගේ යුතුකමක් තියෙනවා මේ පාර්ලිමේන්තුවට ඒ බව දන්වන්න.
ගරු අගමැතිතුමා,
ඇත්ත වශයෙන්ම සිදුවෙන ඒවා ගැන, ඇතුලේ සිදුවෙන ඒවා ගැන ඔබතුමා මේ මුළු සභාව වෙනුවෙන් කතා කරන්න ඕනේ. එක්සත් ජාතික පක්ෂය කියලා එතන නැහැ, කිසිම පක්ෂයකටවත් බහුතරයක් නැහැ. ඔබතුමාත් දන්නවා දෙවනුව තීරණ ගත්ත ඇද්දි ඔබතුමා කිව්වේ ඔක්කොම එකගොනේ රහස් ඡන්දෙන් ගන්න, ඊට වඩා කතා කරන්න යන්න එපා කියලා. මම විශේෂයෙන්ම මෙතන කියන්න කැමති අගමැතිතුමාටත් විපක්ෂ නායකතුමාටත් පස් දෙනෙක් නම් කරන්න අවස්ථාව තියෙනවා. ඒකට අපිට සිදුවෙන හැම පක්ෂයකම කතා කරන්න සම්බන්ධන් මැතිතුමා විපක්ෂ නායක හිටියද්දි පක්ෂවල හැම එකේම මතේ තිබුණා ඇත්ත වශයෙන්ම සන්ධානයෙන් පුද්ගලයෙක් පත්කළ යුතුයි කියලා. ඒ අනුව එක පත්වීමක් එතුම සන්ධානට දුන්නා. ඒ වගේම තමයි මේ අවස්ථාවේදී දෙවනි වාසය දුන්නා. මේ අවස්ථාවේදී එහෙම සාකච්ඡා කළා තමයි කිව්වේ අපේ චමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා ඉවත් වුණා. ඒකට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒක පුරවන්න කියලාත් අපි ක්‍රමවේදයක් කතා කරගත්තා. ඒත් ඇත්ත වශයෙන්ම මම එක ඒ ගැන සාකච්ඡා කළා තිබුණෙත් නෑ. අනික් පක්ෂ ජනතා විමුක්ති පෙරමුණ එහෙම සමගත් සාකච්ඡාවක් කළා තිබුණ නෑ. ඒ නිසා අපි කිව්වේ ඊළඟ සැරේ දැම්මහම අපි ඔක්කොම එක කතා කළා තමයි පක්ෂ 3-4ක් කතා කළා තිබුණේ අපි නම් කරන්න තියෙන්නේ. අනික මේ ජ්‍යෙෂ්ඨත්වය ගැන කොච්චර හිතනවා නම් මාක් නෑන්ඩ් ඔබතුමා මේ රටේ අග්‍රමිශකාරය වෙන්න තුන. එයා පත් කරේ නෑ. සරත් විල්ලා ගෙනල්ලා පත් කරා. ඕනෑ කෙනෙක් නීති තේස්තේ දන්නවා. මොකද්ද ශ්‍රීරාණි බණ්ඩානායකට සිද්ධ වුණේ? ඔබතුමා දන්නවා මොකද ශ්‍රීරාණි බණ්ඩානායකට සිද්ධ වුණේ කියලා. මේකේ 17 වෙනි සංශෝධනයේ මුළු සභාවම එකතු වෙලා අපි පත් කරේ. එතනදී හිටියේ පාර්ලිමේන්තුවෙන් කතානායකතුමා, අගමැතිතුමා, විපක්ෂ නායකතුමා විතරයි. ඒ ක්‍රමවේදය ක්‍රියාත්මක කරා. පස්සේ ඇවිල්ලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මොකද්ද කරේ? ඒ කාලෙදී මේක ක්‍රියාත්මක නෙකිරුවා. පත්වීම ඇති කරේ නැහැ මම දන්න නිසා. ඊට පස්සේ 18 වෙනි සංශෝධනය ගෙනල්ලා සංයුක්තිය වෙනස් කරා. සංයුක්තිය වෙනස් කළා. ඒ ඕන එකක් කරන්න කිව්වා. මොකද අන්තිම ප්‍රතිඵලය ඒ ගෙනාවේ ජනාධිපතිතුමා ඊළඟ ජනාධිපතිතුමෙන් පැරදුනා. පැරදිලා දැන් අලුත් මේකක් ඇති වෙලා තියෙන්නේ. මෙතන මේ තරහ තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය දෙසැම්බර් මාසේ දුන්නේ තීරණ ගැන. මෙතන කෑ ගහනවා. රටේ මෙතන ප්‍රශ්නයක් නැහැ. මෙතෙන්ට වෙලා කෑ ගහලා මාධ්‍යයට කියනවා මේක දාන්න රටේ ප්‍රශ්නයක් කියලා. අපි කරන්ට ඕන නම් ගිහින් රටට ගිහින් කියන්න. අපි මේකට විරුද්ධයි. අපි මේක අහෝසි කරනවා කියලා. ඕක කරන්න ගිහින්නේ සිදුනේ. කවුද මේක කවුද මේ සැරේ ප්‍රජාතන්ත්‍ර උල්ලංඝනය කරේ? දැන් පටන් ගන්න නඩුකාරුන්ට බයින්න, ඒ අයගේ ආගම ගැන කතා කරන්න, ඒව ගැන මේව කරන්න. ඔය ඕකට ඉඩ දෙන්න බෑ. මේ මේ සභාව අපි දැක්කනේ මොනවාද ව්‍යවස්ථාදායක සභාව කියන්නේ. කතා නැහැ අපිට වාර්තා ලබලා දෙන්නේ දවුනේ සිද්ධිය ගැන. අපි මේ කතා කරන්නේ අඩු ගානේ ව්‍යවස්ථාදායක සභාව නිසා මේ ටික ආරක්ෂා වෙලා තියෙනවා. මේ සභාව මෙහෙම ගෙනියනවා ඉදිරියට. අද කතා කරනවා මේ ව්‍යවස්ථාදායක සභාව හොඳ නැහැ කියලා. අද කතා කරනවා කවුද? ඇයි මේ රටේ ස්වාධීන අධිකරණයක් තියෙනවා, ස්වාධීන කොමිෂන් සභාව තියෙනවා. කවුද විරුද්ධ? අපිට විරුද්ධව තීන්දුව දීලා තියෙනවා. එදා කිව්ව හොඳයි කියලා. අර එදා කිව්වම මේ ජනමත විචාරණයක් ඕනේ කියලා අර පළාත් සභා ඡන්ද පිළිබඳ එදා හොඳයි. නඩුවලින් නිදහස් කරාම හොඳයි, ස්වාධීනයි. මේ පත් කරපු ව්‍යවස්ථාදායක සභාවත් හොඳයි. දැන් කතා කරන්නේ එක් විදියට. අපි දන්නවනේ මොකද්ද මෙතන උනේ කියලා. ඕන්න මේ සභාවේ ඊළඟ විවාහදෙදි ඕන තරම් ඉන්නවා කට්ටිය කතා කරන්න. අපි කියන්නම් එතකොට. මට කාලෙ ගන්න ඕනේ, මට වුමුණ වුණේ නැහැ, මගේ නම කිව්වේ නිසා මං ආයේ නැත්නම් ඔබතුමා තමයි මේවට පිළිතුරු දෙන්න වගකීම තියෙන්නේ. ඕන්න අපි කතා කරන්න. අනික අපි දන්නවා මෙතන කිසිම මේකක් උනේ නැහැ. නීතිපතිතුමා පත් කරද්දිත් පොලිස්පතිතුමා පත් කරද්දි ඒක ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මෙතන තියෙන්නේ අපි විදාය ව්‍යවස්ථාදායකට අරගත්තා ඕනෑම පත්වීමක් ගැන අන්තිම තීරණේ. මේක පටන් ගත්තේ වෙන කොහෙවත් නෙමෙයි, මේක ආරම්භුනේ ඇමරිකාවේ. ඇමරිකාවේ ව්‍යවස්ථාවෙන් දුන්න ව්‍යවස්ථාදායකට ඒ බලය තමයි 17 සංශෝධනයෙන් 19 අපි අරගෙන තියෙන්නේ. අන්තිම තීරණේ තියෙන්නේ මේ සභාවේ. ඉතින් මේ සභාවේ තීරණ ගන්න එක මෙතන කාටවත් මේ බහුතරයක් නැහැ. කාටවත් බහුතරයක් නැති වෙන විදිහට තමයි මේක සකස් කරලා තියෙන්නේ. ඒ නිසා ස්වාධීනව හිතලා බලලා ස්වාධීනව ක්‍රියා කරන. අපි දැක්කන කාලයක් 18 සංශෝධනයට මොකද සිදු වුණේ කියලා. කවුද පත් කරේ? සමහර පොලිස්පතිවරු ගැන, අග්‍රවිංශකාරවරු ගැන. ඔය දැන් කතා කරන්න වැඩක් නැහැ. තව ඕන්න වෙනම අපි ලෑස්තියි ඒ ගැන වෙනම විවාදයක් පවත්වන්න. මේ ගැන කියන්න. ඒක ජනා දැන් ඊළඟ සැරේ අපි කිය ජන මේ කවුරුත් කිව්වේ නැහැ. දැන් මේ සභාව නෑ, මේ සභාව තීරණය කරේ නෑ. සභාව තීරණය කරේ කතානායකතුමා ජනාධිපතිතුමා කතා කරන එක විතරයි. ඒක වැරදිද? ජනාධිපතිතුමා අගම මේ සභාපතිතුමා මමත් කතා කරන්නේ ඒ ගැන. මොකද අගමැති වුණාට මේකේ වක්කීම තියෙන්නේ සභා කතානායකතුමාට. කතානායකතුමා කතා කළා කියයි මේ හේතුව නිසා කාරණා නිකම් මේක නැහැ. මේක අනික මේ කැක්කුම තියෙන ජනාධිපති වෙන කාටද මට පේන හැටිය. එච්චරයි වෙලා තියෙන්නේ.
නෑ බොහොම ස්තුතියි මේ සම්බන්ධයෙන් මාත් පැහැදිලි කරන්න ඕනේ. මොකද දැන් ගරු ජිරස්තුරාජ මහත්තයා කිව්වා මේ ගැන අපි කිසි විදිහක විවේචන අපි 2016 ජනවාරි පෙබරවාරි මාසෙත් මාර්තු මාසෙත් ගරු මන්ත්‍රීතුමාගේ අදහස් මෙවසම කිසිම යෝජනාවක් ආවේ නැහැ. ඊට පස්සේ දෙසැම්බර් 2016 දෙසැම්බර් වල පාර්ලිමේන්තුවලත් මේ ගැන වාර්තාවක් ඉදිරිපත් කළා. අපි නමුත් ඔය රැස්වීම් වල පිළිරැස්වීම් වල මම දැකලා තියෙනවා කියලා. නමුත් කවදාවත් පාර්ලිමේන්තුවට මේක ඉදිරිපත් වුණේ නැහැ. මම ගෞරවයෙන් සඳහන් කරන කිසිම අවස්ථාවක ඉන්න සමාජිකවරු ඉන්නේ ගරු සමාජිකවරු. ඒ අය මේ තීරණ ගැනීමේදී කල්තියා කතා කරලා යෝජනා කරලා නෙමෙයි. හැබැයි මම අවස්ථාව දෙන සභාපතිවරයා වශයෙන් එයාගේ අදහස් ප්‍රකාශ කරනවා. අපි දැක්ක සමහර අවස්ථාවලදී පුවත්වල දැනලා කවුරු සමාජික මේක මේක රාසෙන් කරනවා කියලා තමන්ගේ අදහස්. තමන්ගේ තීරණය ඒ ගරු සමාජිකවරු කොළකැලේ කියලා මහ ලේකම්තුමාට දෙනවා. ලේකම්තුමා ඊට පස්සේ ඔක්කොම කරලා කියන මෙතෙක් කල ගත්තු සෑම තීරණයක්ම අපි ඒකමතිව ගත්ත තියෙන විශේෂයෙන්ම ඇටෝනි ජනරල්ගේ පත්වීම, පොලිස් පුත්තුමාගේ පත්වීම, සියලු ජනම දැන් ඔය එකේ පුවත්වල තිබුණා සමහර විරුද්ධ වුණයි කියලා දැන් කියන කට විරුද්ධ වෙලා ඔක්කොම ඒකමතිව තීරණ ගත්තා. මේක අමතරව අනික් කන්න තමයි මම සඳහන් කරන්න ඕනේ. මෙතෙන්දී අපි විශේෂයෙන්ම තෝරාපත් කිරීමේදී මේ දේශපාලන මන්ත්‍රීවරුන්ට වඩා අපි සිවිල් සමාජයේ මන්ත්‍රීවරු 3 කියලා පිළිගත් වැදගත් පුජ්‍යලෝ. ඒ අය තමයි තේරෙන පළවෙනිම මූලික ඉල්ලුම්පත් බල්ල අපිට ඉදිරිපත් කරන්නේ ඒ අය. ඒ තරමට මේක අපක්ෂපාති වුණා. ඉතින් සෑම විටම විපක්ෂ නායකතුමා ඉන්නවා. දැන් ගරු මහින්ද රාජපක්ෂ මහත්තයා සෑම රැස්වීම වල සහභාගී වුණා. මේ ළඟදිග රැස්වීම පෙරේදා කරගෙන ඉන්න බැරි වුණා නම් තමයි සෑම දෙන රැස්වීම වල සහභාගී වුණා. ඉතින් සියලු දෙනාගේම කැමැත්තෙන් සාකච්ඡාන් අපි කළේ. ඒ වගේම මම සඳහන් කරනවා දැන් පසුගිය රැස්වීමේදී අතිගරු ජනාධිපතිව නම් 3-4 අනුමත කළා. 3-4 අපි අනුමත කළා. ඉතින් සමහර අවස්ථාවලදී අපි හොල බලනකොට දැන් අපි ජේෂ්ඨත්වයේ පමණක් නෙමෙයි අපි මේක ගන්න. එතෙන්දී නිර්ණායකයන් තියෙන අර නිර්දේශතරත්තන්ගේ ජේෂ්ඨත්වයේ පමණක් නෙවෙයි. අග්‍රවිනිශ්චකාරතුමාගේ නිර්දේශය ඉතාමත්ම අවශ්‍යයි. සමයි ආර්ගේ විංශකාරතුමාගේ නිර්දේශය නැත්තම් අපි ඒගිල අනුමතන ඒක සම්පූර්ණ වැරදි. ඉතින් මේ විදිහට මේ ගත්ත ක්‍රමවේදය මම කියන්න ඕනේ විශේෂයෙන් මහාධිකරණ විංශකවන්ගේ සංගමය බොහොම අගය කර සැලකුවා. අපිට ඒක ස්තුති ගලා ගන්න ක්‍රමවේදනේ ඒ විදිහට ස්වාධීනව ගත්තා කියලා. ඉතින් ඒ වගේම සමහර අවස්ථා තිබුණා අතිකරු ජනාධිපති නම් අපි පිළිගත්තේ නැති අවස්ථා. හේතුව පහදා දෙනවා අතිකරු ජනාධිපතිම ඒක පිළිගත්තායි අපි කියපු තීරණේ හරි කියන්නේ නැතුව මෙහෙම අපි කිසිම කෙනෙක් දේශපාලන හේතුවක් මත එහෙම නැත්නම් වෙනත් හේතුවක් මත නෙමෙයි මූණ බලන නෙමෙයි පත් කරන්නේ. මම හොයලා බලනම් කියන්නේ වැදගත් මම කියන්න ඕනේ ඉතින් ඉන්නේ සෑම සමාජයක ඉතාමත්ම වැදගත් සමාජ පිළිගත් කට්‍ය ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට අමතරව විශේෂයෙන්ම සිවිල් සමාජයේ ඉන්න තුන් දෙනා ඉතින් සියලු දෙනාට අදහස් විමසලා තියෙනවා. මම ආගම ජනාධිපතිමන්ම ලිඛිතවත් ලිව මොනවයි ප්‍රශ්නයක් තියෙනවා අපිට කතා කරලා ඒක සාකච්ඡා මාවෙන් කරන්න පුළුවන්. නමුත් මේක ස්වාධීනයි. ඉතින් ස්වාධීන නිසා ඒ ස්වාධීනත්වයට බලපෑමක් කෙරෙන්න ගැරෙන්න මට ඉඩ දෙන්න අමාරුයි. ස්වාධීනත්වයේ අපි 17 වෙනි සම්තුනේ ලබා දීපු දේ ඒ සමාජිකයන්ගේ මතය මට ගරු කරන්න ඕනේ. ඒක මම තාම මට අවස්ථාවක් ලැබුණ නැහැ. මට කොලේ මගේ මේ ප්‍රෙෆරන්ස් එක දෙන්න මොකද ඒ ගත්තාම අපිට ලැබුණා ඒ ඡන්ද ඒ ලැබුණ ප්‍රෙෆරන්ස් අනුව අපිට කෙනෙක් තීරණ ගන්න පුළුවන් කෙනා. ඉතින් ඒ නිසා මම නැවතත් ගරු සභාවට කියනවා අපි මෙතෙක් කල් ගත්ත සෑම ක්‍රියාදායකම ඉතාමත් විනිවිද පේන ආකාරයට ඉතාමත් සාධාරණ විශ්ස ගත විසි මම කියන්න පුළුවන්. ඔබතුමාට මම අවස්ථාවක් දෙනක වෙනක් කරුණක් ගැන වෙන්නේ නැති ඒකන. මේක ගැන මෙතනින් කියමුකෝ.
නේ? ගරු කතානායකතුමනි මා මුල් අවස්ථාවේදී ඔබතුමාගෙන් ඉල්ලා හිටියේ මේ කාරණේ ගැන
හරි
දැන් පුංචි පැහැදිලි කිරීමක් කරන්න. ගරු කතානායකතුමනි ගරු අග්‍රාමාත්‍යතුමා කියන ආකාරයට මේ රටේ අධිකරණ පද්ධතිය මනරම් ස්වාධීනත්වයකින් අනුනන නම් පොලිස් මුල්‍යාපරාධ කොට්ටාසය නීත්‍යානුකූලව පිහිටුවා නැත කියන පදනමින් කරන ලද නඩු ඒවා විභාග කරලා අවසන් දැන් අවුරුදු 3 මාරකටත් වඩා වැඩි ශ්‍රේෂ්ඨාධිකරණය මේ වනතුරු ඒ පිළිබඳ තීන්දුව දීලා නැහැ. ඒ වගේම පසුගිය පළාත් පාලන මැතිවරණය කල් දාපු ගිය වෙලාවේ ඒ මැතිවරණය කල් දැමීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරුණු ලැබුවා. ඒ නඩු කිසිවක්වත් තීන්දුව මේ දක්වා දීලා නැහැ. ඒ නිසා එතුමාගේ ස්වාධීන අධිකරණය හැසිරෙන ආකාරය පිළිබඳව උදාහරණ දෙකක් පමණයි මම මේ ඔබතුමාගේ අවධානයට යොමු කළේ. දෙවෙනි එක විවස්ථාදායක සභාවේ ක්‍රියාකලාපයේ පිළිබඳව මේ මතුවී තිබෙන සාධාරණ ගැටලු සංවාද කරන්න සාකච්ඡා කරන්න මේ පාර්ලිමේන්තුවේ ලබන පාර්ලිමේන්තු සැසිවාරයේ සැසියේ දින දෙකක කාලයක විවාදයක් අපට ලබා දෙන්න කියලා අපි ඔබතුමාගෙන් ඉල්ලනවා. ඒකම මම කියන්න කැමති ගරු කතානායකතුමනි ඔබතුමන්ලා මේ වැදගත් ප්‍රබල තනතුරු වල පුරප්පාඩු පුරවනකොට ඒකට මොකද්ද තියෙන ක්‍රයිටීරියා එක? ඒකට මොකද්ද තියෙන සුදුසුකම් රාමුව? ඒ සුදුසුකම් රාමුවක් හදන්නේ නැතුව ඒ සුදුසුකම් රාමුවට අනුව තීරණය ගන්නෙ නැතුව මේ ව්‍යවස්ථාදායක සභාවේ ඉන්න අගමැතිතුමාගේ එතුමා සම්බන්ධන් මැතිතුමා විපක්ෂ නායක වෙලා ඉන්න කාලේ පත් කරගත්තු ඉතුරු සමාජිකයන්ගෙනුයි ඒ අයගේ කැමැත්ත හෝ බහුතරයේ කැමැත්ත හෝ කියන්නේ ඒක දේශපාලන වශයෙන් පක්ෂග්‍රාහීව ගනු ලබන තීරණයක්. දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු ජ්‍යෙෂ්ඨතම විනිශ්චකාරතුමිය ඊවා වනසුන්දර මහත්මියව අග්‍ර විනිශ්චකාර තනතුරට ජනාධිපතිතුමා නිර්දේශ කළා මේ ව්‍යවස්ථාදායක සභාවට එවනවා.
එබල නැහැ.
එතුමා ප්‍රසිද්ධිය කියලා තියෙන වෙලාවයි.
ආවේ නැහැ. ඉතින් කොහොමද කොහොනේ? ආවේ නැහැ නේ. ඉතින් උදයි අසාධාරණ යෝජනා කරන්නේ.
ඒ නම එවන්න බැරි වුණේ කොහමද? ඒ නම එව්වේ නැත්තේ ඇයි?
ඒක මම දන්නේ නැති අපි ඒක
දන්නේ නැහැ. ඒ නම එව්වේ නැත්තේ ඇයි?
ජේමානිය.
ඒ නම එව්වේ අග්‍රාමාත්‍යතුමාගේ කණ්ඩායම කිව්වා ඒ නම එවන්න එපා ප්‍රතික්ෂේප කරන්න.
අසාධාරණ යෝජනා කරන්න එපා.
ඉස්සගරු කතානායකතුමනි ක්‍රයිටීරියා එකක් නැත්තම් සුදුසුකම් රාමුවක් හදලා නැත්තම් තමුන්නාන්සලාගේ බහුතරය හරි ඒකමතික හරි කැමැති කෙනාට තනතුරු පුදන එක ඒක සුදුසු ක්‍රමේ නෙවෙයි. අනිත් එක ගරු කතානායකතුමනි චමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා මේ වර්තමාන තත්ත්වය යටතේ එතුමා ඉල්ලාසුනා කියලා මෙතුමා කෝ ස්තුතිත් කළා. සදාචාරාත්මකව බැලුවොත් අගමැතිතුමා හා හිටපු විපක්ෂ නායක සම්බන්ධන මැතිතුමා එකඟත්වයෙන් පත් කරපු දැන් ඉන්න සමාජිකයෝ ඉල්ලාසිය යුතු නැද්ද? නව විපක්ෂ නායකතුමාත් අග්‍රාමාත්‍යතුමාත් එකඟතාවයෙන් නෙවෙයිද ඒ සමාජික පුරප්පාඩු පුරවන්න ඕනේ? චමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා ඒ සදාචාරාත්මකව ඒක පිළි අරන් ඉල්ලාසුනාසේ අර සම්බන්ධන් මැතිතුමා විපක්ෂ නායක කාලයේ එකඟතාවයෙන් පත් කරපු ඉතුරු සමාජිකයන් තවදුරටත් කටයුතු කිරීම සාධාරණද? නිවැරදිද? ඒ නිසා ගරු කතානායකතුමනි මම නැවතත් ඉල්ලා හිටින්නේ කරුණා කරලා අපිට ලැබෙන පාර්ලිමේන්තු සැසිවාරයේ දෙන්න දවස් දෙක විවාදයක්. ඒ විවාදෙදී අපි මොන පදනමින්ද ඔය පත් කිරීම දීලා තියෙන්නේ මොන ආගමික කරුණුද සලකා බලලා තියෙන්නේ කියන එක අනාවරණය කරන්නම් ඒ පුද්ගලයන්ගේ නම් සියලු දේවල් එක්ක.
ඒක සභානායකතුමාට කියන්න බෑ ගරු අග්‍රාමාත්‍යතුමා.
නම ආපහු කිව්වේ නිසා ඇත්ත වශයෙන්ම මං කාගේවත් නම් යෝජනා කරන්නවත් ගියේ නැහැ අග්‍රමිනිෂ්කාර පත්වීම ගැන. ඔබතුමා දැන් හොඳට කිව්වේ දෙවනුව 19 වෙනි සංශෝධනය සම්මත කරද්දී මෙතුමාට කියන්න තිබුණා අගමැතිවරයයි විපක්ෂ නායකවරයයි මාරු වෙන ගමන් අනික් අයත් මාරු වෙන්න ඕන කියලා. මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය මේ කියන විදිහට ස්වාධීන නැත්තම් ඇයි එතුමාගේ නායක ඒ පක්ෂේ නායක මහා ආචාර්ය ජී.එල්.පී. රිස් මහත්මයා දැන් කියන්නේ මං ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් පළාත් සභා සඳ ලබා ගන්නවා කියලා. මේක තේරෙන්නේ නැහැ නේ. ඔබතුමා ගිහින් අහන්න ඔබතුමා නායකයන් ඇයි ඔක කරන්නේ කියලා. මෙතන කෑ ගහන්න නැතුව.
හොඳයි
නොදැන නිකන් පත්තර ගන්න හැම එකක් කරන්න දැන බෑ. ඔය කාලේ ඉවරයි. අපි දැක්කනේ ඔබතුමා මිරිස් කුඩු ගහන්න ආව යටි. මේ මිරිස් කුඩු ගහලා ඇවිල්ලා මෙතන කතා.
නෑ මේ හොඳයි. මේ සම්බන්ධයෙන් එයා ගරුව කිරියල් ලක්ෂ කිරියල් සභානායකතුමා.
ඉතින් කිටියෙක් ගරු කතා නායකතුමනි අපි විවස්ථාදායක සභාවට යම්කිසි බලයක් දීලා තියෙනවා. ඒ බලය දුන්නේ අධිකරණයේ පපණක් නෙවෙයි උසස් නිලතල සම්බන්ධයේ ස්වාධීනත්වයක් ඇති කරන්න. ඒ ලබා දුන්නේ 19 වෙනි විවස්ථා සංශෝධනය යටතේ. 19 වෙනි විවස්ථා සංශෝධනයට විපක්ෂයයි ආණ්ඩුවේ දෙගොල්ලම ඡන්දෙ දුන්නා.
ඔව් හරි. හොඳයි.
19 වෙනි විවස්ථා සංශෝධනයට මේ පාර්ලිමේන්තුව ඡන්දෙ දුන්නා. මොකද එදා සීලු දෙනා පිළිගත්තා අධිකරණය සහ උසස් නිලතල ස්වාධීන විය යුතුයි. දේශපාලන ඇඟිලි ගැසීම් වලින් නැවතිය යුතුයි. ඒ නිසා විවස්ථාදායක සභාවට අපි දෙගොල්ලොම අත්උස්සලා
නැහැ
නේද?
හොඳයි. බොහොම ස්තුතියි. ඒ වගේම පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍යයි. Order please. ඒ වගේම පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍යයි කරුණු දෙකක් සම්බන්ධයෙන්. එකක් තමයි ගරු චමල් රාජපක්ෂ මහත්මයාගේ පත්කිරීම. ගරු චමල් රාජපක්ෂ මහත්මයා යෝජනා කළේ ඒකබද්ධ UPFA දා ආණ්ඩුවේ කොටස්කාරයෙක් වශයෙන් ඉන්න විටම ගරු සම්බන්ධන් මහත්මයා යෝජනා කළේ. ඒක කවුරුත් පුදුමුණා කොහොමද එහෙම කළේ කියලා. සම්බන්ධන් මහත්මයා තමයි යෝජනා කළේ විපක්ෂයට ජීවිතු දෙයි. එතුමා යෝජනා කළා මේ චමල් රාජපක්ෂ මහත්තයා පත් කළ යුතුයි කියලා. ඒ කියලා බොහෝ දෙනෙක් ඒ කියන්නේ එතුමාට ස්තුති කළා ඒකට තීරණය සම්බන්ධයෙන්. ඉතින් ඒ නිසා දැන් ඒ විදිහට දැන් එතුමා ඒක නෑ ගරු මේ විපක්ෂ නායකතුමා අනුමැති වෙයි. ඊට පස්සේ අග්‍රාමාත්‍යතුමා සාකච්ඡා කළා ඒ පත්වීම කරයි. අනික තමයි අපි මේ ගැන මේ නිර්ණායක කළේ නැයි කියන වැරදි අපි 2016 මේ සභාවට ඉදිරිපත් කරලා තියෙනවා. 2016 පූර්ණ වශයෙන් අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේ අපි යෝජනා ඉල්ලුවා කරුණා කළා දැන්වත් අපිට විස්තරට යවන්න. අනික ඒ වගේම මෙතෙන්දි මේ තීරණ ගැනීමේදී සමාජිකත්වය බලන සිවිල් සමාජයේ තුන් දෙනා ඒක වෙනම තීරණ ගන්න. ඒක දේශපාලන වචනොත් සෑම දේශපාලනයේ සෑම පාඩක් මෙතන එතම නියෝජ්‍ය වෙලා තියෙනවා. ඉතින් ඒ තීරණ ගැනීමේදී එකෙක් කියලා කතා කරලා ගන්න තියෙන නෙමෙයි. ඉතින් මම සභානායකතුමාට කියන අවස්ථාවට ඔන්න අපිට මේ ගැන සාකච්ඡා කරන්න පුළුවන්. ගරු අනුර කුමාර මහත්මයා
ගරු කතානායකතුමා ඔබතුමාගේ මම අවධානය යොමු කරනවා. අද න්‍යායපත්‍රයේ උපදේශක කාරක සභා 31ක් පත් කිරීම සඳහා යෝජනාව තිබෙනවා. උපදේශක කාරක සභා 32ක් මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා. ස්ථාවර නියෝග 104 කියන මෙහෙම පාර්ලිමේන්තුවේ එක් එක් සැසිවාරය ආරම්භයේදී හා අවසාන අවශ්‍යතා මතුවන අයුරින් කලින් කලට තේරීම් කාරක සභාව විසින් අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යංශ සංඛ්‍යාවට සමාන උපදේශකාර සභා සංඛ්‍යාවක් පත් කළ යුතුය. උපදේශකාරක සභා සංඛ්‍යාව සමන්විත වන්නේ අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යංශ සංඛ්‍යාවට අනුව. ඒ වගේම ගරු කතානායකතුමනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46(1) ආවගන්ති ගණතිලදී කියලා තියෙනවා අමාත්‍ය මණ්ඩලයේ මුළු අමාත්‍යවරණ සංඛ්‍යාව 39ක් මිව යුතුයි. එහෙනම් අමාත්‍ය මණ්ඩලයේ මුළු අමාත්‍යවරු සංඛ්‍යාව 39ක් මිව යුතුය. අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යංශට අනුරූප වන පරිදි තමයි උපදේශකාරක සභා පිහිටුවිය යුතු වන්නේ. එහෙනම් මම එකක් දැනගන්න කැමතියි උපදේශකාරක සභා 31ක් පිහිටවන්නේ කෙසේද කියලා. දෙවනි කරුණ ගරු කතානායකතුමනි පසුගියදා මේ අමාත්‍යවරුන්ට අමතරව පත් කරලා තිබෙනවා කැබිනට් නොවන අමාත්‍යවරු 3 දෙනෙක්. එක්කෙනෙක් තමයි ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය මණ්ඩලයේ සාමාජික නොවන අමාත්‍ය. ඒ වගේම විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය මණ්ඩලයේ සාමාජික නොවන අමාත්‍ය. විද්‍යා ඊළඟ එක පොදු සැපයීම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ අමාත්‍ය මණ්ඩලයේ සාමාජික නොවන අමාත්‍ය. එතකොට ඔව් දැනට මාත් කම් කරු ගත්තාම කැබිනට් නොවන අමාත්‍යරුව හතර දෙනෙක් පත් කරලා තිබෙනවා. දැන් එතකොට ඔවුන් අමාත්‍ය මණ්ඩලයේ සමාජිකයෝ නෙවෙයි. ඔවුන්ට මේ මේ ගැසට් නිවේදනය අනුව විවිධ විෂයන් පවර්ලා තිබෙනවා. ඒතර උපදේශකාර සභාව පත් කරනු ලබන්නේ මන්ත්‍රීවරුන්ට ඒ අමාත්‍යංශයේ ඒ විෂයන් පිළිබඳ පැනනගෙන ගැටළු සාකච්ඡා කරන්න. හැබැයි දැන් අමාත්‍ය මණ්ඩලයට ඇතුළත් වෙන අයට පමණයි ඒ අමාත්‍යංශ වලට පමණයි උපදේශකාර සභාව පත් කළ හැකි වන්නේ. එහෙනම් දැන් මේ කැබිනට් නොවන අමාත්‍යවරුන් සඳහා උපදේශකාර සභාව පත් කරන්න බෑ.
ගරු අනුර කුමාර මහත්මයා ඔන්න අපි රාජ්‍ය පක්ෂ නායකගේ රැස්වීමේදී තීරණ ගන්න පුළුවන්.
උපදේශකාර සභාව පත් කරන්න බෑ.
ඔව්.
එතකොට දැන් අමාත්‍යංශයේ කැබිනට් මණ්ඩල සමාජිකයන් නොවන මන්ත්‍රීව අමතිවරුන්ට විෂයන් දීලා තිබෙනවා. එතකොට ඒ විෂයන් අපි සාකච්ඡා කරන්න කොතනද? එතකොට ඒක උපදේශකාර සභාවට ඇතුළත් වෙන්නේ ඇතුළත් කිරීමට හැකියාවක් නැහැ. ඒ නිසා මේ කැබිනට් මණ්ඩලයේ නොවන සමාජිකයන් ලෙස අමාත්‍යරු පත් කිරීම නිසා තමයි මේ ගැටලුව මතුවී තිබෙන්නේ. මේ පිළිබඳ මේ කරුණු දෙක පිළිබඳව ඔබතුමා අවධානය යොමු කර පිළිතුරක්
ලබා දෙන්න. අපි සාකච්ඡා කරලා තියෙනවා ගම්බෝ මිත්‍රිගරු චමින්ද විජේසිරි මහත්මයා. දැන්
ගරු
දැන් ඊගාට එනවා ඔබතුමාට.
කතානායකතුමනි
ඊළඟට ඔබතුමා ඉන්නවා.
විශේෂ ව්‍යස්තදායක සභාවේ අඩුපාඩු පිළිබඳව අපේ විපක්ෂයේ කණ්ඩායම් පෙන්වා දෙනකොට මට හිතුණා ගරු කතානායකතුමනි පසුගිය අවධියන් තුළ නැත්නම් පසුගිය ආණ්ඩු කාල තුළ විශේෂයෙන්ම ව්‍යස්තදායක සභාවක් තිබුණේ නැහැ. අද 10 දිනකේ මණ්ඩලයෙන් විතර මේ තීන්දුව తీන්න ගන්න. හැබැයි එදායේ තීන්දුව ගත්තා මට මතක හැටියට හිටපු පාර්ලිමේන්තුවේ නීතිඥයෙක් නීතිපතිවරයා හැටියට පත් කරා. එතුමා විශ්‍රාම ගියාට පස්සේ එතුමා සලාන බැංකුවේ සභාපතිවරයා හැටියට පත් කරා හිටියා. හැබැයි මේ දේශාත්ත්වය ගැන ඒ වගේම බුද්ධිමභාවය පිළිබඳව කතා කරන අපේ විපක්ෂයේ කණ්ඩායම් ඒ සභාපති විශ්‍රාමීය සභාපතිවරයා නැවත අග්‍ර මහන්පේ අග්‍රවිෂ්කාරය බවට පත් කරා. හැබැයි අද මේ වීලු සහගතව බොරුවට මේ කිමුළු දකින්න උදවෙන් අපි අහනවා තමුන්නාන්සලා එදා ඒ පත්කිරීම විශ්‍රාම ගිය සලාන බැංකුවේ සභාපතිවරයා අර ජේෂ්ඨත්වයේ හිටපු කණ්ඩායම් හිටියා කරු කතානායකතුමනි. ඒ සියල්ල නොසලකා හරලා කටයුතු කරපු ක්‍රමවේදයටම නැවත ක්‍රියාත්මක කරන්න කියන කාරණේද චෝදනාවද මේ ව්‍යස්තදායක සභාවට කරන්න කියන කාරණා නිසා මම හිතනවා අද ඔබතුමා ප්‍රමුඛ මේ ව්‍යස්තදායක සභාව දේශපාලනීකරණය නොවේ උද තීන්දුව తీරන ගන්නවා. හැබැයි මොහුන්ට අවශ්‍යතාවයේ තියෙන්නේ ඔවුන්ගේ පරණ ක්‍රමවේදය සුපුරුදු ක්‍රමවේදය නැවත හසුරන්න කටයුතු කිරීම කියන කාරණා නිසා කිසිසේත්ම ආණ්ඩු පක්ෂ නියෝජක මන්ත්‍රීවරයෙක් කියලා අපි කියනවා ඔබතුමාලගේ මේ කාර්යභාරය ඉදිරියට ගෙනියන්න ඒ දෙන්න පුළුවන් ශක්තිය අපි දෙනවා කියන කාරණේ අපි පෙන්වා දෙනවා. තමුන්නාන්සලා කරපු ක්‍රමවේදරෝ නැවත මේක කරන්න කියන යෝජනාව තමුන්නාන්සලා ගේන්න.
ගරු වාසුදේව නානායක මහත්මයා ඊට පස්සේ ගරු මුජිබි රවමන් මහත්මයා.
ගරු ගතනායකතුමනි මම කල්පනා කරේ මතු කරන ඔබතුමා ව්‍යවස්ථා සභාව ගැන නිවේදනයක් කළා. ඒ නිවේදනය අනුව අපිට මේ ව්‍යවස්ථා සභාවේ කරුණු කාරණා ගැන කතා කරන්නට අවස්ථාවක් ලැබෙන්නට උවමනායි. මොකද මේ පාර්ලිමේන්තුවටයි ව්‍යවස්ථා සභාව වග් කියන්නේ. ඒ නිසා අපට විවිධ ප්‍රශ්න මතුවෙනවා. ව්‍යවස්ථා සභාව ගත්තු තීරණ, කොමිෂන් සභාව ගත්තු තීරණ, ඒ කොමිෂන් සභාව ගත්තු තීරණ පිළිබඳව අපි ව්‍යවස්ථා සභාවට කරපු යොමු කිරීම, ඒවා පිළිබඳව ව්‍යවස්ථා සභාව දුන්නු අවසාන තීරණ, මේ වගේ විවාද කරන්න සාකච්ඡා කරන්න ඉඩ ලැබුණොත් අපේ මේ ව්‍යවස්ථා සභාව තවදුරටත් පිරිපහදු වෙනවා. මේ ව්‍යවස්ථා සභාව අපි දියුණු කරගෙන ගෙනියන්න ඕන. ඇත්තටම අපක්ෂපාත සභාවක් හැටියට. ඉතින් ඒ නිසා අපිට මේ සාකච්ඡා කරන්න අවස්ථාවක්, විවාද කරන්න අවස්ථාවක් ඔබතුමා දෙන හැටි මම ඉල්ලනවා. එක දෙයක් මම මතක් කරනවා උදාහරණයක් හැටියට. මම ප්‍රශ්නයක් විමසුව අධිකරණ කොමිෂමෙන් මේ ඇයි මේ විනිශ්චයකාරතුමා මාරු කරේ මේ විශ්‍රාම යන්න මේ ළඟ සීමාවකින් ඉඳිද්දි. එතකොට මට උත්තර දුන්නේ නැහැ. පර්ම ව්‍යවස්ථා සභාව ඔබතුමාට කිව්වා මේකට මට උත්තර දෙන්නේ නැහැ මේ අධිකරණ සේවා කොමිෂම. ඉතින් අධිකරණ සේවා කොමිෂම මට උත්තරයක් කිව්වා. ඒ උත්තරයේ තියෙන්නේ ප්‍රොසීඩියර් එක කියන්නේ මේ වගන්ති යටතේ මාරු කිරීමට අපිට අයිති දෙනවා මාරු කරා. අපීල් දුවේ සබ්ස්ටැන්ටිව් හේතුවක් මේ තත්ත්ව යටතේ කියලා. නමුත් අරමයි උත්තරේ වුවේ. එපාර මං ආපහු ඒක ව්‍යවස්ථා සභාවට යවුවා. එතකොට පාර ඔබතුමා මට කිව්වා මේක ස්වාධීන කොමිෂමක් නිසා අපි මීට වඩා එහාට මොන්ගේ මේක ගැන අහන්න යන්නේ නැහැ කියලා. ඉතින් මම හිතනවා ස්වාධීන කොමිෂමකට යම් වරදක් වුණොත් ඒ වරද ගැන කතා කරලා ඒ වරද ගැන අපිට හේතු විමසන්නටත් ඉඩක් තිබිය යුතුයි කියලා. මම ඊට වඩා කතා කරන්නේ නැහැ ගැන. ඔබතුමාගෙන් ඉල්ලන්නේ මේ වඩා
වස්තුවත්තුන කරු මන්ත්‍රීමාරි වගේ මම ගෞරවණීය ඉලිමක් කරන ගෞරව සභාවෙන් තියෙන යෝජනා අදහස් දැන් අපි 2016 ඉඳලා මේ කියන අපිට එවන්න. ඊට පස්සේ කතා කරලා අපිට සාකච්ඡා කරලා ඒක කරන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම අර අධිකරණයේ දැන් ශ්‍රී ලංකා අධිකරණය සම්බන්ධයෙන් අන්තර්ජාතික අධිකරණ ශ්‍රේෂ්ඨයේ විශාල ගරුත්වයක් තියෙනවා මම සඳහන් කරන්න ඕනේ. ඒ වගේම ලංකාවේ Human Rights Commission සම්බන්ධය අද ලෝකෙම Human Rights Commission වල ඒ තانے අපිට aran තියෙනවා. මේ නිසා මෙයාගේ අපි අර නම් සඳහන් කිරීමේදී විදේශකාරුන්ගේ නම් සඳහන් කිරීමේදී සමාජයේ නම් සඳහන් කිරීමේදී අපේ පෞද්ගලික මත ප්‍රකාශ කිරීම මම ඒ තරම් හොඳ නැහැ නම් වලින් සඳහාගෙන සාධාරණ වෙයි කියලා මම විශ්වාස කරනවා. ඔබතුමාණ්ඩගේ යෝජනාවට පස්සේ අපි ඉඳගෙන ඊට පස්සේ අපිට සාකච්ඡාවක් විවාදයක් ගන්න පුළුවන්. බොහොම ස්තුතියි ඊළඟට ගරු මුජිමි රහමන් මැතිතුමා.
ගරු කතානායකතුමනි ඔබතුමා මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිතුමා හැටියට මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමැති විශේෂයෙන්ම අභ්‍යාචනා අධිකරණයේ සභාපති ධූරයේ හිස් වෙලා තියෙනවා. දැන් දීපාණී විජේසුන්දර මැතිනිය එතුමිය වැඩ බලන අභ්‍යාචනා අධිකරණයේ සභාපතිතුමිය හැටියට පත් කළා දින 14කට. දැන් ඒ දින 14 බදාදා රැයෙන් අවසන් වුණා. ඒ අවසන් වුණාම තවම අභ්‍යාචනා අධිකරණයට සභාපතිවරයෙක් පත් කරලා නැහැ. එතකොට අභ්‍යාචනා අධිකරණය කොහොමද වැඩ කරන්නේ සභාපතිවරයෙක් නැතුව වැඩ කරන්නේ කොහොමද කියන එක ලොකු අවුලක්. එතකොට අද මේ නීති ශාස්ත්‍රය තුල ලොකු අවුලක් බවට ඒක පත් වෙලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ඔබතුමා මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිතුමා හැටියට මේ ගැන ඔබතුමාගේ අවධානය යොමු කරන්න හා මේක වහාම මේ පත්වීම කරන්න කියලා. මොකද මීට කලින් කරපු පත්වීමත් අපි දන්නවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කරලා තියෙන විශේෂයෙන්ම 19 සංශෝධනයෙන් පස්සේ අභ්‍යාචනා අධිකරණයට සභාපතිවරයෙක් පත් කරනවා නම් වැඩ බලන සභාපතිවරයෙක් පත් කරන්න බෑ. විශේෂයෙන්ම වැඩ බලන සභාපතිවරයෙක් පත් කරන්න පුළුවන් වෙන්නේ ඉන්න සභාපතිතුමා අසනීප වුණොත්, එහෙම නැත්නම් වෙනත් හේතුවක් මත විතරයි වැඩ බලන සභාපතිවරයෙක් පත් කරන්න පුළුවන් වෙන්නේ. ඒක 19 සංශෝධනයෙන් පස්සේ ඇතිවෙච්ච 100 මම හිතන්නේ 109 වගන්තියේ තියෙනවා ඒක. දැන් ඊළඟට නමුත් පත්වීම කරේ අපේ හිටපු සභාපතිතුමා ශ්‍රේෂ්ඨාධිකරණයට එතුමා විනිශ්චයකාරයෙක් හැටියට පත් වුණා. ඒ පත්වීම තුල තමයි ඒ තනතුර හිස්සුනේ. එහෙම තියේදී තමයි වැඩ බලන සභාපතිතුමියෙක් පත් කරේ. ඒකත් දින 14කට විතරයි පත් කරන්න පුළුවන්. ඒ පත්වීමත් අනිවාර්යෙන්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ගත යුතුයි. ඒකත් අනුමැතිය නැතුව තමයි ඒ පත්වීම කරලා තියෙන්නේ. ඉතින් මං හිතනවා නැවත මේ ව්‍යවස්ථාමය අරුබුදයක් ඇති නොකර ව්‍යවස්ථාවේ තියෙන දේවල් උල්ලංඝනය නොකර වහාම මේ අභ්‍යාචනා අධිකරණයට සභාපතිවරේ පත් කරන්න එහෙම පත්වීම නොකර අභ්‍යාචනා අධිකරණයේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යන්න නොහැකි වෙනවා. එහෙනම් ඔබතුමාගේ අවධානය යොමු කරනවා වෙනුවෙන්.
ගෞරව මන්ත්‍රීතුමාගේ අපේ අයිති කාර්යයක් නෙමෙයි ඒක සාමාන්‍ය ජන අධිකාර ජනාධිපතිතුමාට අයිති කාර්යය. මේක අපි දැනුවත් කරලා තියෙනවා ගරු මහින්ද සමරසිංහ මැතිතුමා.
කතානායකතුමනි ඔබතුමා දන්නවා
පොඩ්ඩයි මොකද
දැනුවත් කරලා
තියෙන්නේ හරිනේ දැනුවත් කරලා තියෙන්නේ
ආරයිට් ඔබතුමා දන්නවා අපි මේ පිළිබඳ දීර්ඝ වශයෙන් කතා කරා කියලා 19 සංශෝධනය ගත්තාම 19 සංශෝධනයේ එතනත් තියෙනවා මේ ඒක සංශෝධනය කිරීමේ අවශ්‍යතාවයක්. මොකද දවස් 14කට ජනාධිපතිවරයාට වැඩ බලන්න කවහරි පත් කරන්න ව්‍යවස්ථාවෙන්ම බලය දීලා තිබ්බට නම එන්න ඕනේ ජනාධිපතිවරයාගේ පැත්තෙන්. එතකොට දැන් දෙපාරක් ජනාධිපතිවරයා මේ නම එව්වට ව්‍යවස්ථා සභාව සාකච්ඡා කරලා අර අගවිනිසුරුතුමාගේ නිර්දේශයත් එක්ක ආපහු තීරණයක් ගත්තා ජනාධිපතිවරයාත් එක්ක ඔබතුමා මේ පිළිබඳ තවදුරට සාකච්ඡා කළ යුතුයි කියලා. එතකොට මේ දවස් 14 ඉක්මවා ගියාට පස්සේ මොකද්ද අපිට කරන්න පුළුවන් කියන එක 19 සංශෝධනේ නැහැ. එතන ප්‍රශ්නයක් තියෙනවා, එතන හිඩසක් තියෙනවා. ඒක සංශෝධනේ විය යුතුයි. ඉතින් මෙතුමා කියන එකත් ඇත්ත. ඒක හැබැයි මම පිළිගන්නේ නැහැ නීති විරෝධීව කටයුතු කරලා තියෙනවා කියලා. ජනාධිපතිවරයාට තියෙන බලයක් භාවිතා කළා තමයි එතුමා දවස් 14ට පත්වීමක් කළා. තිබෙන දවස් 14 ඉක්මවා ගියාට පස්සේ ව්‍යවස්ථාවේ මේ වචනයක්වත් ඇතුල් කළා නැහැ, ප්‍රතිපාදන ඇතුල් කළා නැහැ. මොකද්ද ඊට පස්සේ කළ යුතුයි කියලා. ඉතින් ඒ නිසා මම හිතන්නේ අපි මේ පිළිබඳව කතා කළ යුතුයි කියන එක මම
මහින්ද සමරසිංහ මැතිතුමාට ඒක සමාජිකෙක් වශයෙන් ඒ අදහස් ප්‍රකාශ කළා අපි කියන්නේ මේක දීර්ඝ සාකච්ඡා කළා ඒ වගේම තව ප්‍රශ්නයක් තිබුණා මම දැක්කා ගරු ආචාර්ය ජලපිරිනිජ විජයදාස රාජපක්ෂ මැතිතුමත් ලිපියක් ලියලා ඒක මාධ්‍යයට කියලා තිබුණා ඒ වගේම පොත සාකච්ඡා තිබුණා මේ ඒ ගත උගාපත් වීමලු එතුමත් ඒකේ සමාජිකයේ ඒකමති තියෙනවා එතුමත් ඒකේ කොටස්කාරයෙක් බවත් මම සඳහන් කරන්න කැමතියි ඔව් කියන්න මුජි බ්‍රාහ්මණ
President.
ප්‍රධාන කටයුතු සඳහාද පළමුවෙන්ම පාර්ලිමේන්තු සභාව කල් දැබීම යෝජනා පිළිබඳ දැනුම් දීම ගරු සභානායකතුමා
I move item 1
House agree?
Aye.
Yeah. ස්කල් දැමීම ගරු සභානායකතුමා
පාර්ලිමේන්තුව පෙබරවාරි මාසේ 5වෙනිදා සවසේකට
ස්කල් දැමීම යෝජනාව ගරු ඩලස් අලාපෙරුම මැතිතුමා
ගරු කතානායකතුමනි ඉතාම දේශපාලන වශයෙන් වැදගත් වූ යෝජනාවක් අද දවසේ ඉදිරිපත් කරන්නට ලැබීම මම හිතනවා ප්‍රාන්තවාදයට ගෞරව කරන ආදරය කරන අපේ සභාව තුළ ඉන්න සියලුම දෙනාට සම්බන්ධ විය හැකි ඉතාම වැදගත් මේ මාතෘකාවක් විතර අපි පල්මෙම තේරුම් ගන්නවා ශ්‍රී ලංකාවේ පළාත් සභා තුනක නැගෙනහිර උතුරුමැද සහ සබරගමුව මැතිවරණ නොපවත්වා සභාවන් අක්‍රිය වී දැනට වසර එකහමාරකි. එමෙන්ම උතුර වයඹ සහ මධ්‍යම පළාත් සභාවන් අකර්මණ්‍ය වී දැනට මාස 3ක් ඉක්මවා ඇත. බස්නාහිර හා දකුණු පළාත් සභාවන් ව්‍යවස්ථානුකූලව විසිර යෑමට නියමිතව ඇත්තේ අප්‍රේල් 10 වෙනි දින සහ අප්‍රේල් 21 වෙනි දිනදීය. එනම් අද සිට මාස 2කහමාරක කාලයකින් අනතුරුව එම සභාවන් දෙකද අකර්මණ්‍ය වීම ඒකාන්තය 2017 අංක 17 දරන පළාත් සභා මැතිවරණ සංශෝධන පනත ක්‍රියාත්මක වීමෙන් අනතුරුව මෙම අවාසනාවන්ත තත්ත්වය උදා වී තිබේ මැතිවරණ නොපැවැත්වීම රටක දේශපාලන සෞඛ්‍යයට ඉතාමත්ම බරපතල අහිතකර ප්‍රතිඵල ලබා දීම වැළැක්විය නොහැක විශේෂයෙන් ජනසම්මතවාදය හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ පොරොන්දු රාශියක් ජනගත කරමින් බලය ලබාගත් වර්තමාන ආණ්ඩුව මෙලෙස ජනතාවගේ ඡන්දයිතිය මගහැරීම බරපතල දේශපාලන ඛේදවාචකයකි. පාර්ලිමේන්තු නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ කඩිනමින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා එකඟතාවය ප්‍රකාශ කර ඇති බැවින්ද ඉකුත් වසර නොවැම්බරේදී සමානුපාතික ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා කැබිනට් මණ්ඩලය සිය අනුමැතිය ලබා දී ඇති හේයින්ද නොපමාව පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා කටයුතු කරන්නයි මෙම සභාව දැඩිව අවධාරණය කර සිටී.
අත්තාවේ ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමා මුලාස පැමිණ ඇත. අද දවල් 12ට පක්ෂ නියෝජකයන්ගේ රැස්වීමක් පැවැත්වෙනවා.
ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි විවාදයට ප්‍රවේශ වීම සඳහා එම ප්‍රකාශයෙන් ඔබට ගිහිල්ලා මම කැමති අපේ මේ විවාදයේ පාරිශුද්ධ අරමුණ පළාත් සභා මැතිවරණය කියලා කියන්නේ මෙරට ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ඒ දොරගුළුලා තිබෙන අයිතිය නැවත මෙරටේ මිලියන 15.7ක් වූ චන්දදායකින්ට අත්පත් කර ගැනීම සඳහා මැතිවරණය කඩිනමින් පැවැත්වීම මේ යෝජනාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් ඉදිරිපත් කරන මේ යෝජනාවේ පාරිශුද්ධ අරමුණ බව පළමුවෙන්ම මම ඔබතුමා ඉදිරිපිට සඳහන් කරන්න කැමතියි ඒ වගේම මේ අරමුණ වෙනුවෙන් මේ පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් සාපක්ෂ නායකයන් ඒකාත්මික වනු ඇතයි කියලත් මම විශ්වාස කරනවා. දෙවනුව ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි, මේ අපි යෝජනා කරන පළාත් සභාවල වර්තමාන තත්ත්වය සහ ඉතිහාසය, අපේ රටේ මැතිවරණ ඉතිහාසයේ නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි ජීවිත දන්දුන් අන් කිසිදු මැතිවරණයක් නැ මේ මැතිවරණයට කිට්ටු කරන්න පුළුවන්. පළාත් සභා මැතිවරණයේ උපතම මහා විශාල ඝාතන රැල්ලකින් උතුර දකුණේ මැතිවරණය කේන්ද්‍ර කරගත්තු බරපතල දේශපාලන ඝාතන රැල්ලකින් තමයි පළාත් සභාවට උප්පත්තිය දෙන්නේ. බලය විමධ්‍යගත කරන්නට කියලා 13 වැනි සංශෝධනයේ ක්‍රියාත්මක කරේ එවකට ආණ්ඩුව ඝාතනය විමධ්‍යගත කරමින්. බලය විමධ්‍යගත කරා කියලා කිව්වේ ඝාතනය විමධ්‍යගත කරමින්. එහෙමයි පළාත් සභා කියන සංකල්පය ආයතන අපේ දේශපාලන සංස්කෘතිය තුළට ඇතුල් වෙන්නේ. ඒ නිසා ලෝක දේශපාලන ඉතිහාස ගත්තා ශ්‍රී ලංකාවේ පළාත් සභා මැතිවරණ තරම් මැතිවරණයකදී ජීවිත දන්දුන් හානි වුණු උදුරාගත් අන් කිසිදු මැතිවරණයක් අපේ රටේවත් ලෝක ඉතිහාසයක් තියෙනවායි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. දැන් මේ පළාත් සභාවල වර්තමාන තත්ත්වය මොකක්ද ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි? පළාත් සභා තුනක් උතුරු මැද සබරගමුව සහ නැගෙනහිර විසිරි ගොස් දැනට අවුරුද්දකුත් මාස 4ක් කල් ඉක්ුත් වෙලා තියෙනවා. කල් ඉක්ුත් වූ පළාත් සභා. ඒ වගේම වයඹ උතුර සහ මධ්‍යම පළාත් සභා අකර්මණ්‍ය වෙලා විසිරිලා ගිහිල්ලා මාස 4කට ආසන්න වෙනවා. ඒ කියන්නේ පළාත් සභා 9න් 6ක් කල් ඉක්ුත් වූ පළාත් සභා. 9-6ක් අප්‍රේල් මාසේ 21 වැනිදාත් 10 වැනිදාත් දකුණු පළාත් සභාවත් බස්නාහිර පළාත් සභාවත් විසිරලා යනවා. හරි මාස දෙකහමාරකින් ඌව පළාත් සභාවට විතරක් ආයුෂ තියෙනවා ඔක්තෝබර් මාසේ 10 වැනිදා දක්වා ඉස්සරහට යන්න. දැන් පළාත් සභා 9-6ක් විසිරලා කියන්නේ මොකක්ද? දැන් ගරු මන්ත්‍රීවරුනි පළාත් සභා නෑ. ඒක සභාව කියන්නේ කවුන්සිල් එක. කවුන්සිල් එකක් ගරු නියෝජකාරක සභා සභාපතිවරුනි නෑ. දැන් තියෙන්නේ ආයතනය. කවුන්සිල් එක නෑ, ඉන්ස්ටිටියුෂන් එක තියෙනවා. සභාවන් නෑ. ආණ්ඩුකාරවරයාගේ පාලන ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම මේකේ තියෙන දරුණුම ඛේදවාචකය, දරුණුම අපහාසය තමයි දේශපාලන ප්‍රහසනය තමයි පළාත් සභාව මේ රටට අඳුනලා දෙන්නේ උතුරු නැගෙනහිර දමිළ භාෂාව කතා කරන ජනතාව වෙනුවෙන් ඔවුන් රටේ දේශපාලනයට සමාජ ආර්ථික ක්‍රියාමාර්ගයන්ට වඩාත් සමීපව සම්බන්ධ කර ගැනීමේ උවමනාවෙන්. හැබැයි දැන් දේශපාලන ඛේදවාචකය ඒ උතුරෙත් ඒ නැගෙනහිරත් පළාත් සභා අහෝසි වෙලා මේ සභාවේ හිටපු විපක්ෂ නායකතුමා විපක්ෂ නායක ධූරය ගැන කතා කරා. හැබැයි උතුරු පළාත් සභාව කර්මන්නේ වෙලා එතුමා නියෝජනය කරන නැගෙනහිර පළාත් සභාව කර්මන්නේ වෙලා මන් දන්නේ නෑ ඇයි ඒ ගරු මන්ත්‍රීතුමාලා අකර්මන්න වෙච්ච තමන්ගේ පළාතේ පළාත් සභාව ගැන කතා කරන්නේ නැත්තේ. දැන් මොහොතකට හිතන්න ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ උතුරු පළාතේ හෝ නැගෙනහිර පළාතේ නියෝජ්‍ය ඇමතුමා මෙතනින් රාජ්‍ය ඇමතුමා ඉන්නවා. මහින්ද රාජපක්ෂ ඇමතුමාගේ කාලේ උතුරේ හෝ නැගෙනහිර පළාත් සභා මැතිවරණය දින නියමයක් නැතුව කල් දැම්ම නම් මොකද තමුන්නාසලා කියන්නේ? මහින්ද රාජපක්ෂ ජාතිවාදියා. ජාතිවාදී. ඒ නිසා මැතිරණ තියන්නේ අපේ පළාතේ. මැතිරණ තහනම් කළා තියෙනවා. අපේ ජනතාවගේ අයිතීන් උදුර ගන්නවා මහින්ද රාජපක්ෂ. මේක නෙවෙයිද තමුන්නාසලා කරන්නේ? මහින්ද රාජපක්ෂ ජනතුමාගේ කාලේ අනන්තය දක්වා මේ පළාත් සභා කල් දාලා තිබුණා නම් එනිසා අද පළාත් සභාවල තත්ත්වය ඉතාම පැහැදිලි අකර්මණ්‍ය වෙච්ච පළාත් සභාව විතරක් නෙමෙයි ඒ සභාවල කටයුතු කරගෙන යාම සඳහා නිලධාරීන්ට බාර දීලා තිනෝ හරියට කොයි වගේද පළාත් පාලන ආයතන අවුරුදු දෙකමාරක් තිස්සේ විශේෂ කොමසාරිස්වරුන්ට බාර දීලා පාලනය කරා වගේ ඊළඟට මේ අකර්මණ්‍ය වීම සිදු වුණේ කොහොමද ගරු නියෝජ්‍ය කාර්ක සභාව සභාපතිතුමනි වැදගත්ම කාරණේ එතන මේක අහම්මෙන් වෙච්ච දෙයක්ද නීතිය නිර්වචනය කරගන්න බැරි වෙලා වෙච්ච දෙයක්ද මේක සිදු වුණේ නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි සැලසුම් සහගතව මැතිවරණය මගහැරීමේ චේතනාවෙන් ගම්නාසලගේ ආණ්ඩුවේ ශුද්ධ වූ අරමුණ තිබුණේ පළාත් සභා මැතිරණ්ඩ මූණ දීලා මගරල යන්න. ඒක පැනල යන්න දා තිබ්බ වුමනාව. මම ඒක නිකන් නෙමෙයි කියන්නේ. සැප්තැම්බර් මාසෙ 2017 පළාත් සභාව 20 වෙනිදා 21 වෙනිදා උතුරුමැද පළාත් සභාව විසිරී යාමට නියමිත වෙලා තිබුණ සබරගමු. තමනාසල මොකද කරේ? කඩිමුඩියේ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනාව 20 වෙනි සංශෝධනය කියලා. මොකද ඒක අරමුණ උනේ? කිව්වම මේක පාරිශුද්ධ අරමුණ ප්‍රාන්තවාදී සුද්ධ වූ අරමුණ වෙනුවෙන් අපි මේක ගේන්නේ. විසිනි සංශෝධනය මොකද යෝජනා කරේ? එකම දවසේ සියලු පළාත් සභා මැතිවරණ තියන්නට උණී කියලා. එසා අවසාන දින උතුරු පළාත් සභාව එදාට ඔක්කොම තියමු කියලා යෝජනා කරා. හරිම ලස්සනයි වචන. අදහස බොහොම ලස්සනයි. අපි අධිකරණයට ගියා. අධිකරණ නියෝගයක් දුන්නා. ඒක කරන්න බෑ කරනව නම් 3/2 ඡන්දයට අමතරව ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා. තමනාසලා අකුල ගත්තා. හැබැයි අදහස අත්හැරියේ නෑ. මොකද ඊට පස්සේ කරේ? මේ සභාවේ තිබුණා සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ කාන්තා නියෝජනය සමානුපාතික මැතිවරණ ක්‍රමය යටතේ ලයිස්තුවට 30% කාන්තාවන් ඇතුළත් කරන්නට ඕනි කියලා වගන්ති දෙකක පනතක් දරු කතානායකතුමනි. මුළු පනතම පිටු දෙකයි පනත තිබුණේ වගන්ති දෙකයි. වගන්ති දෙකක පනත සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ කාන්තා නියෝජනය වැඩි කරන්නට ඕනි කියලා. මොකද තමුන්නාසලා කරේ? තමුන්නාසලා කරේ මේ සංශෝධන පනත සභාවට ගෙනල්ලා සභාවේ කාර්ක සභා අවස්ථාවේදී ඔබතුමාත් මං හිතන්නේ ඡන්දය දුන්නා මුලසෙන ඉන්න ඔබතුමා කාර්ක සභා අවස්ථාවේදී වගන්ති දෙකේ පනතට සංශෝධන විතරක් 28ක් ගෙනාවා. පිටු දෙකේ පනතට සංශෝධන ගෙනාව පිටු 30ක. පිටු 30ක කාර්ක සභා අවස්ථාවේ 3/2 හවස 6ට ඡන්දෙ නැති වුනාම 8:30 වෙනකන් මේ සභාව දික් කරා ස්ථාවර නියෝග නොතක. මම කියන මේ පාර්ලිමේන්තුව තුළ නොයෙකුත් වැරදි වෙලා තියෙනවා. නොයෙකුත් අකටයුතු වෙලා තියෙනවා. ගහගෙන තියෙනවා. නොයෙකුත් දේවල් සිද්ධ වෙලා තියෙනවා ජනතාව ප්‍රතික්ෂේප කරන. ඒ සියල්ලටම වඩා මේ පාර්ලිමේන්තු ඉතිහාසයේ මේ පාර්ලිමේන්තු දීපු වැරදිම පූර්වාදර්ශය තමයි ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි කාර්ක සභා අවස්ථාවේ ස්ථාවර නියෝග වලට මුවා වෙලා මව් පනතට එපිට ගිහිල්ලා ඒ රාමුවෙන් එළියට ගිහිල්ලා පනතට අදාළ නොවන සංශෝධන ඇතුළත් කළා නව මැතිවරණ ක්‍රමයක් නිර්මාණය කර ගැනීම සඳහා දීපු අයහපත් පූර්වාදර්ශය තමයි තමුන්නාසලා දුන්නේ. මේ රටේ මීට පස්සේ කවදා හරි දවසක දුෂ්ට කියලා කියන නාම විශේෂණ සහිත පාලකෙක් බිහි වුණොත් තමුන්නාසලා 2017 සැප්තැම්බර් 22 වෙනිදා මේ සභාවේ දීපු ආදර්ශය පදනම් කරගෙන මේ රටේ නීති පද්ධතිය ඇතුලේ කරන්න බැරි වෙනසක් තවත් තියෙන පුළුවන් කමක් නැහැ නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි. වරදිම පූර්වාදර්ශය එතනින් අතර වුණාද? ගරු අගමැතිතුමා එදා පොරොන්දුක් දුන පාර්ලිමේන්තුවට මේ හැන්සාඩ් වාර්තාව අගමැතිතුමා මොකද කියන්නේ? එතුමා කියනවා පිටුවංග 305 දැන් විශේෂයෙන් මම මෙතන එක කාරණාවක් සඳහන් කරන්න ඕන. මාර්තු මාසය අවසන් වෙන්න කලින් අපි ක්‍රියා කරනවා, අපි බලාපොරොත්තු වෙනවා පළාත් සභා තුනේ මැතිවරණත් පළාත් පාලන ආයතන මැතිවරණත් සියල්ලම එකට තියන්න. කෙසේ හෝ අපේ කිසිම බලාපොරොත්තුවක් නැහැ 2018 මාර්තු මාසය පහු වෙලා මේ මැතිවරණ තියන්න. ගරු අගමැතිතුමා, ගරු නියෝජ්‍ය රාජ්‍ය අමාත්‍යතුමනි, ඔබතුමාලගේ නායකයා ගරු අගමැතිතුමා රටට මේ සභාවෙ නම් පොරොන්දුවක් දෙනවා මේ විසිරිච්ච පළාත් සභා සියල්ල තියෙනවා කියලා 2018 මාර්තු මාසේ. එතනින් නතරුනේ නේ අධිකරණ ක්‍රියාමාර්ගයට අපි ගියාම මමත් එක පෙත්සම් කරුවෙක්. අපි අධිකරණයට ගියාම නීතිපත්තුමා අධිකරණයටදී සහතික වෙනවා, ක්‍රියාමාර්ග රාශියක් තෝරගන්නවා මාස 4ක් ඇතුළතදී මේ කටයුත්ත කරන්න. ඒ විතරක් නෙමෙයි, ඒ අගමැතිතුමා දීපු පොරොන්දුව නීතිපත්තුමා දීපු පොරොන්දුව විතරක් නෙමෙයි. මොකද වෙච්ච ලොකුම හාස්‍ය, සීමා නිර්ණය කමිටු වාර්තාව මේ සභාවේ තමුනාසලා යෝජනා කළා. මේ සභාවේ යෝජනා කළා ඒ සීමාව නිර්ණය කමිටු වාර්තාව ප්‍රතික්ෂේප කරනවා. ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි, ලෝක ඉතිහාසයක තුර පළවෙනි අවස්ථාව තමයි ඒක. ඉදිරිපත් කළ ඇමතුමා දෙට එරෙහිව චද්‍ය පාවිච්චි කරපු ලෝක ඉතිහාසෙ මට නම් හම්බෙන්නේ නේ. ඉදිරිපත් කර ඇමතුමා දෙට විරුද්ධ වෙනවා, සීමා නිර්ණය කමිටු වාර්තාව ප්‍රතික්ෂේප කරන මේ සභාව එකතු වෙලා. ඊට පස්සේ මේ සභාවේ පනතේ 2017 අංක 17 දරන පනතේ 3-12 යටතේ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරනවා. ඒ 3-14 යටතේ වගන්තියක් වෙනවා මාස දෙකක් ඇතුළත. අගමැතිතුමාගේ කමිටු වාර්තාව ජනාධිපතිරට ඉදිරිපත් කරන්නට ඕන, අනතුරු ජනාධිපතිතුමා ගැසට් කරන්න ඕනි කියලා. ගරු නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි, මේ කමිටුව දෙවතාවයි රැස් වෙන්නේ. ඔහුගේ සැප්තැම්බර් 25 පස්සේ රැස් වුණේම නැහැ. දැන් මේක බල රහිත වෙලා තියෙනවා, අකර්මණ්‍ය වෙලා තියෙනවා. එනිසා මේ අකර්මණ්‍ය කිරීම තමුන්නාසල සිද්ධ කරේ සැලසුම් සහගතව මේ මැතිවරණයට තියෙන බීතිකාව නිසා, ඉන් පැනලා යෑමේ තියෙන මුණාව නිසා. ඊළඟට මගේ හතරවෙනි කාරණේ, කාරණා පහයි මම ඔබතුමාට කියන්නේ. මේ පත්වේ පිළිබඳව මේ රටේ මැතිවරණයට අදාළ ආයතන මොකද කියන්නේ? මැතිවරණ කොමිසම කියන්නේ මොකද්ද? කොමිසමේ රාජන් හූල් මැතිතුමා, කොමිසමේ කොමසාරිස්තුමා අධිකරණයට ගියා පාර්ලිමේන්තුව විසිරීමට එරෙහිව. හැබැයි පළාත් පාලන ආයතන මැතිවරණ අවුරුදු දෙකමාරක් කල් දැම්මා, පළාත් සභා මැතිවරණ අවුරුදු එකමාරක් කල් දාලා කිසිම කොමසාරිස්වරයෙක් අධිකරණයට ගියේ නැහැ. මන් දන්නේ ඇයි කියලා. කොමිසමේ වගකීමෙන් නොවෙන්න පුළුවන් හූල් මැතිතුමාගේ අධිකරණයට. හැබැයි අද මං සුදිවන්ත වෙනවා මැතිවරණ කොමසාරිස් කොමිසමේ සභාපතිතුමාට, දේශප්‍රිය මැතිතුමා ඉතා පැහැදිලි නිර්වල් භාෂාවෙන් කිව්වා මැතිවරණ නොපැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඝාතනය කිරීමක් කියලා. අධිකරණය කොහොමද මේ ගැන කියලා තියෙන්නේ? අපි අධිකරණයට ගියා පළාත් පාලන මැතිවරණ, පළාත් සභා මැතිවරණ සම්බන්ධයෙන් 35/16 නඩු අංකයේ ශ්‍රේෂ්ඨ අධිකරණේ. අධිකරණය මොකද කිව්වේ? තාක්ෂණිකව මැතිවරණ පවත්වන්න බැරි බව අපි තේරුම් ගන්නට ඕන. නමුත් අධිකරණයට පැහැදිලි අවධාරණය කරා, නමුත් මැතිවරණ නොපැවැත්වීමෙන් රජය ශ්‍රී ලාංකීය ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කොට ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය කියන්නේ අපි නෙමෙයි. ඒ විතරක් නෙමෙයි, ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි, විධායක ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන අධිකර ජනාධිපතිතුමා මෑතකදී කිව්වා එක්සත් ජාතික පක්ෂයට මේ මැතිවරණ තියන ඌමනාවක් නැහැ කියලා. එසා මැතිවරණයට අදාළ ප්‍රධානම ආයතන අධිකරණය, මැතිවරණ කොමිසම සහ පාර්ලිමේන්තුව මෙරට ජනතාව මේ ප්‍රන්දීපු පැහැදිලි නිර්වචන තියෙනවා. අවසාන වශයෙන් මට එක කාරණාවක් කියන්න තියෙනවා. දැන් මේ සියල්ල මැද්දේ මේ තියෙන පනත යටතේ මේ මැතිවරණ තියන්න බෑ. අපි කිව්වොත් ඩෙඩ් එන්ඩ් එකකට ඇවිල්ලා තියෙන්නේ, මරණීය අවසානයකට ඇවිල්ලා තියෙන්නේ. මේ යටතේ මේ මැතිවරණ තියන්න බෑ ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි. දැන් මේ ගැටේ ගැහුවේ කවුද? මේ ගැටේ ගැහුවේ පාර්ලිමේන්තුව. එහෙනම් මේ ගැටේ ලියන්න ඕන කවුද? මේ ගැටේ ලියන්න ඕන පාර්ලිමේන්තුව. කොමිසමේ සභාපතිතුමා කිව්වා මේක ගෝඩියන් ගැටේ වගේ කියලා. ගෝඩියන් ගැටේ වගේ කියලා. යුරෝපීය ඉතිහාසයේ ගෝඩියන් ගැටේ ලිහුවේ නෑ. මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා ගෝඩියන් ගැටේ කැපුවා. තමන්ගේ කඩුවෙන්. කැපුවා ලිහුවේ නෑ. ඒස පාර්ලිමේන්තුව ගහපු ගැටයක් තියෙනවා දැන් මෙතන. අපි සිළු දනම එකතු වෙන්න ටෝන් බ්‍රෑන්ඩ් වාදිර ආදරේ නම් මේ ගැටේ ලියන්න. මේක අර හොදි ගැටේ වගේ අමාරුත් නෑ නිකන් අනතුරුදායක දෙයක්ුත් නෙමෙයි. හොදි ගැටේ ලියනකොට අමාරුයි. මේ ගැටේ එම අමාරු එකක් නෙමෙයි ගරු නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි. එනිසා දැන් අපි මේක ලියන්න එකතු වෙන්න ඕන. කොහොමද මේක කරන්න පුළුවන් වෙන්නේ? ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි අපි මේ පනතට අපි නීති විචාර දෙන්න එක මේක සාකච්ඡා කරා. දැන් තනි වගන්තියක පනතක් ගෙනල්ලා 2017 අංක 17 දරන පළාත් සභා මැතිවරණ සංශෝධන පනත බලාත්මක විය යුත්තේ කියලා අනාගතයේ දිනයක් නම් කරන එක විතරයි කරන්න තියෙන්නේ. එතකොට පැරණි ක්‍රමයේ යටතේ නිකම්ම මැතිවරණේ පාත්වීමේ අවස්ථාව මේ සභාවට උදා වෙනවා. තුනෙන් දෙකෙන් මේක සම්මත කිරීමේ වගකීම අපි කාටත් පැවරලා තියෙනවා. එනිසා මෙතනින් බැහැර වෙන්න කිසිම කෙනෙක්ට අයිතියක් නැහැ. කෙනෙක් තර්ක කරනවා නම් කාන්තා නියෝජනය දෙන්න ගෙනෙන්න බෑ කියලා අපිට එකතු වෙලා සංශෝධනයක් ගේන්න පුළුවන්. කාන්තා නියෝජනය ඇතුළත් වෙන විදිහ සංශෝධනයක් ගේන්න පුළුවන්. ඒක මහා බරපතල කාරණාවක් නෙමෙයි. එනිසා සීමා නිර්ණය කමිටුව ගැන දැන් බලාපොරොත්තු තියන්න බෑ. ඒක අවසානයි. පාර්ලිමේන්තුවට 2017 අංක 17 දරන පනත පිළිබඳව තවදුරටත් ඉදිරියට ගෙනියන්න බෑ. ඒක ආබාධිතයි. සැලසුම් සහගතව ආබාධිත කරලා ඉවරයි. දැන් මෙතන එළියට එන්න ඕන කොහොමද? කරුණාකරලා මම ආණ්ඩුවේ මගේ මිත්‍ර මන්ත්‍රීවරුන්ගෙන් නායකින් සිළු දෙනාගෙන් ඉල්ලීමක් කරන්නේ කරුණාකරලා ඉතිහාසයට එකතු වෙන්න එපා. මෙරට ඉතිහාස ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම දේශපාලන පක්ෂයකටම අපිද ඇතුළත් අප කීර්තිමත් ඉතිහාසයක් තියෙනවා. මැතිවරණ කල්දමලා පාර්ලිමේන්තු කල්දමලා වැරදියට මැතිවරණ තියලා තන්න මධ්‍යස්ථාන මංකොල්ල කාලා ඡන්දේ දීපු මිනිස්සුන්ගේ අත් කපලා ඡන්දේ දාන්න ආපු මිනිස්සු ඝාතනය කරලා මැතිවරණ නොපවත්වා අප කීර්තිමත් ඉතිහාසයක් තියෙනවා අපි හැම දෙනාටම. ඒක අඩු වැඩි වෙන්න පුළුවන්. ඒසක් කරුණාකරලා ඉතිහාසයට එකතු වෙන්න එපා. මේ පළාත් සභා මැතිවරණය කියන්නේ මම නැවත අවධාරණය කරනවා මෙරටේ ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය. තර්ක ගේන්න පුළුවන්. හැබැයි තර්ක නෙමේ වැදගත් වෙන්නේ. බ්‍රෑන්ඩ් ප්‍රවාදය කියලා කියන්නේ බටරින් අපිට දීපු සංකල්පයක් නෙමේ. ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි. එනිසා අපිට පුළුවන් අවශ්‍ය නම් කොමසාරිස්තුමා කියනවා කොමිසමේ සභාපතිතුමා කියනවා හරියටම පාර්ලිමේන්තුව මේක තීන්දුව කළා. මේ ගැටේ ලිහලා හරියටම මාස 3ක් ඇතුළත මැතිවරණ තියන්න පුළුවන් කියලා. ගරු ජී.එල්. පීරිස් මහාචාර්යතුමා ලබන සතිය අධිකරණයට යනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන්. අධිකරණ නියෝගයක් ගන්න. අධිකරණයටත් මේ සභාවේ නම් මම කියන්න ඕන වගකීමක් තියෙනවා. අධිකරණයට වගකීමක් තියෙනවා. මැතිවරණ කොමිසමට වගකීමක් තියෙනවා. මේක තව දුරටත් ඉතිහාසයේ කුණු බක්කියට යන ප්‍රශ්නයක් බවට පත් නොකර මේකට මූණ දෙන්න මේකට විසඳුම් හොයන්න. මම එක්සත් ජාතික පක්ෂයේ ඉතාම මිත්‍රශීලීව ගරු මන්ත්‍රීතුමාලා 3 දෙනා මුළු සභාවෙම ඉන්නේ. ගරු ඇමතුමාට පුද්ගලිකවත් කතා කරලා කිව්වා ඉතාම රාජකාරී අවස්ථාවක් නිසා රාජ්‍ය ඇමතුමා ඉන්නේ ඉතුමා පරක්කුල එනවයි කියලා. නමුත් ගරු මන්ත්‍රීවරුනි ඔබතුමාලා ඉතාම ආඩම්බරයෙන් ගරු ඔබතුමා නාචයට නාම විශේෂණ ගෞරවයක් දුන්නා. පෞගිය කාලේ බොහොම ආදරෙන් ගෞරවයෙන් දුන්නා බය නැති අගමැති කියලා. ඒක ඔබතුමාලගේ ගෞරවය. අපි ඒක ගැන මුකුත් කියන්නේ නැන්නේ බය නැති අගමැති කියලා. හැබැයි ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි එතුමා මේ සභාවට දීපු පොරොන්දු කඩලත් අවුරුද්දකට වැඩි කාලයක් ගත වෙලා වෙලාවේ මම අකමැත්තෙන් වුණත් කියන්න වෙනවා ඒ පොරොන්දු ඉෂ්ට නොකරොත් ඉදිරි මාස තුනක කාල සීමාව තුළදී ඒ පොරොන්දු ඉෂ්ට නොකරොත් අර ගෞරවනීය නාම විශේෂණ පදේ යොදපු මේ රටේ තමුන්නාසලගෙම පාක්ෂිකයෝ කියන පටන් ගනීවි බය නැති අගමැති නෙමෙයි ලැජ්ජ නැති අගමැති කියලා. ඒක අහගන්න එපා. එසා අවසාන වශයෙන්
විනාඩි දෙකක්
තියෙනවා. මම ඔබතුමාගෙන් විශේෂයෙන් ඉල්ලීමක් කරන ඔබතුමා මුලාසනේ ඉදිද්දි මේ කතාව කරන්න ලැබීම මම හිතනවා ඔබටත් ගෞරවයක් මටත් ගෞරවයක්. ඔබතුමාගේ පළාත් සභාව විසිරලා ගිහිල්ලා. ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි මාස හතරක් මම නැවත ඔබතුමාගෙන් අහනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපතිරය වශයෙන් සිටියේදී මේ දේ වුණා නම් ඔබ එයට දෙන නිර්වචනය කුමක්ද? එසා ඔබතුමා දන්නවා පළාත් සභා මැතිවරණ පීඨවන් එදා ගනිද්දී 21 වැනි සතවර්ෂ සිදුවෙච්ච අසිරිමත් සිදුවීමක් උතුරේ පළාත් සභාව පීඨවීම. අද ඔබතුමාගේ කැබිනට් මණ්ඩලයේ ඉන්න ඇමතිවරු එදා යාණ්ඩු ඉඳගෙන එකට විරුද්ධ වුණා. එකට විරුද්ධ වුණා ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි. ඇයි මේක තියන්නේ? මේක නිකන් TN එක දිනනවා. TN එක දිනන මෙතන අපි මොකටද තියන්නේ? එදා ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයේදී ඇව්වා තව අවුරුදු දෙකකට පස්සේ තියලා මේක අපිට දිනන්න පුළුවන්ද කියලා. වටින්නේ දිනන්නේ කවුද කියලා කියන එක නෙමෙයි. බිම් බෝම්බ වපුරපු භූමියක ප්‍රජාතන්ත්‍රවාදය රෝපණය කිරීමයි වැදගත් වෙන්නේ. එදා එහෙමයි ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි, ඔබතුමාගේ භූමියට, ඔබතුමාගේ සංස්කෘතික භූමියට ඒ පළාත් සභා මැතිවරණය තියන්න එදා ආණ්ඩුව තීන්දුව ගත්තේ. කරුණාකර ඔබතුමා හෘද සාක්ෂියට ඉඩ දීලා ඔබතුමාගේ ජනතාව වෙනුවෙන් ඒ හඬ අවදි කරන්න. අවසාන වශයෙන් මම සියලුම පාර්ලිමේන්තුවේ ඉන්න නැවතත් හැම මන්ත්‍රීවරයෙක්ගේම ඉල්ලීමක් කරනවා ඊළඟ මැතිවරණය කුමක්ද කියලා කියන ප්‍රාථමික සංවාදේ, ජනාධිපති අපේක්ෂකයා කවුද කියන ප්‍රාථමික සංවාදේ එල්ලිලා ඉන්නේ නැතුව අපි අභිමුවේ තියෙන මේ තීරණාත්මක මැතිවරණේ වෙනුවෙන් ඔබේ දේශපාලන මතවාදය මූ කරන්න කියලා ඉල්ලා සිටමින් ආරාධනා කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
සෙකන්ඩ් ඔනරබල් SM චන්ද්‍රසේන.
ගරු කාර්ක සභා සභාපතිතුමනි, ගරු ඩලස් අලහප්පෙරුම අපේ ගරු මන්ත්‍රීතුමා, ගෙනෙන ලද යෝජනාව මම ඉතා ඕනකමින් ස්ථිර කරනවා. මොකද යෝජනාව ගෙනාපු ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීතුමා ඒ මමයි දෙන්නව පළාත් සභාවෙන් දේශපාලනය ආරම්භ කරා කිව්වොත් හොඳයි. එතුමා 93 දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් හැටියට පත් වෙනකොට මම උතුරුමැදේ පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් හැටියට 1993 පත් වුණා. අපි මේ පළාත් සභා මැතිවරණය කල් දැමීම පිළිබඳව ඉතාම කණගාටු වෙනවා. මේ පාර්ලිමේන්තුව ගත්තත් පළාත් සභාවට පය තියලා පළාත් සභාවේ හිටපු වැඩි පිරිසක් තමයි මේ උත්තරීතර පාර්ලිමේන්තුව අද ඉන්නේ. 225 දෙනාගෙන් පළාත් සභාවේ ඉඳලා කවුද කියලා අත ඉස්සුවොත් වැඩි පිරිසක් පළාත් සභාවේ ඉඳන් ආපු අය ඉන්නේ. ඒ වගේ මේ පාර්ලිමේන්තුව යන ජ්‍යෙෂ්ඨයෝ විශාල පිරිසක් ඉන්නවා. පළාත් සභාවේ හිටපු මහ ඇමතිවරු සහ පළාත් සභා ඇමතිවරු මන්ත්‍රීවරු. ඒ කියන්නේ මේ පළාත් සභාව දේශපාලනට ඇතුල් වෙන දොරටුවක් බවටත් පත් වෙලා තිබුණා. අද මේ දොරටුව වහලා තියෙනවා. අවුරුදු එකහමාරක් මම පැහැදිලිව කියන්න ඕන, මම උතුරුමැද පළාත් සභාවේ අවුරුදු 8ක් විතර මන්ත්‍රීවරයෙක් සහ ඇමතිවරයෙක් වශයෙන් කටයුතු කරා. එනිසා මේ පළාත් සභා පාලනය පිළිබඳව අපිට දීර්ඝ අධ්‍යක්ෂීන් තියෙනවා, පළපුරුද්දක් තියෙනවා. අපිට තේරෙන මේ පළාත් සභාව පවත්වාගෙන යෑම රජයට අවශ්‍යද නැද්ද කියන කාරණේත් දැන් මතුවෙනවා. තමුන්නාසලා දන්නවා මේක ජනවාරික ප්‍රශ්නෙට තමයි පළාත් සභා ක්‍රමය ගෙනාවේ. මේ පළාත් සභාව එදා ඉන්දියාවත් එක්ක රජීව් ගාන්ධි අගමැතිතුමත් JR ජයවර්ධන හිටපු ජනාධිපතිතුමත් මේ දෙන්නම එකතු වෙලා
මේ රටේ විශාල විනාශයක් ඇති කරගෙන දේපල විනාශ කරගෙන ජීවිත විනාශ කරගෙන ආරම්භ කරපෝ මේ රට අවශ්‍යයි කියලා තමයි මරාගෙන දේපල නැති කරගෙන මේ පළාත් සභා ක්‍රමයේ ගෙන ආවේ. දැන් අද වෙනකොට මේ පළාත් සභා කල් දාලා තියෙනවා. කිසිම හේතුවක් නැතුව. මේ රටේ යුද්ධයක් නැහැ. ගම් වතුරක් නැහැ. ඒ වගේම වෙනත් ස්වභාවික හෝ වෙනත් ක්‍රියාකාරකම් වලින් ඇතිවන විපතක් නැහැ. එහෙමත් තියාගෙන
කර්මන්දුරතුමා 12:30 ලන්ච් ඉන්ටර්වල් කරන්න ඕනේ. ඔබතුමා කන්ටිනියු පුළුවන් 1:30 ට කතා කරන්න විනාඩි දෙකක් තියෙනවා.
එතකොට ඉතින් එහෙම කිසිම ස්වභාවික ආපදාවක් රටේ යුද්ධයක් කිසි දෙයක් නැත්තම් මේ ඡන්දය කල් දාන්න කිසිම හේතුවක් නැහැ. හේතුව තමයි ඡන්දවලට තියෙන බය. අපි දන්නවා පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පොහොට්ටුව අතිවිශිෂ්ට ජයග්‍රහණයක් කරා. මොකද අපි තිබුණ රටේ තිබුණ ප්‍රධානම පක්ෂ දෙකට වැඩිය මේ අලුත් පක්ෂ ඉස්සරහට ආවා. මේ පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ බය වුණා පළාත් සභා මැතිවරණය තියන්න පළාත් සභා ටිකත් එහෙම හොදානේ ඇයි කියලා. ඔක තමයි මම නම් දන්න කාරණේ. හැබැයි එහෙම මැතිවරණ වලට බය වෙලා බෑ. ආණ්ඩුවක් වුණාම අපි දන්නවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව කාලේ අපි යුද්ධය අවසන් කරලා ඊළඟට උතුරේ ඡන්ද තියන්න යනකොට අපේ අයත් කිව්වා ගොඩක් අමුනාසලාගේ අපේ මූලාසනේ ඉන්න වන්තුමාලාගේ පළාත උතුරේ ඡන්ද තියන්න යනකොට හුඟක් දෙනෙක් කිව්වා මේ ඡන්ද තියන්න එපා අපි පරදිනවායි කියලා. මේ යුද්ධය අවසන් වෙනවත් එක්කම ඒ බර අපේ හිටපු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂතුමා කියනවා පරදිනවා තමයි ඕක. පරදුරත් අපි ඡන්ද තියන්න ඕන. ඡන්ද අයිතිය දෙන්න ඕන උතුරේ ජනතාවට කියලා තමයි උතුරේ ඡන්ද තිබ්බේ. අතරම පරාදයි අපිට එක මන්ත්‍රීවරයයි පත් වුණේ උතුරෙන් දෙන්නයි ඒ අරන්ට ඔකෝම දෙමළ සහ මුස්ලිම් මන්ත්‍රීවරු පත් වුණා. ඒක පරාජය කියන එක අපි වාර ගන්න ඕන. පරාජය වුණා කියලා සර්වජන ඡන්ද අයිතිය ජනතාවගේ අයිතිය නැති කරන්න තව කිසි කෙනෙකුට බෑ. නිසා අපි විශේෂයෙන්ම
I suspend the house till 1:30 for lunch.